ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලාංකීය දේශපාලනික තත්ත්වය පිළිබඳව අපි වඩාත්ම අවධානයට ලක් කරන අපේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට අපි අද දවසේදීත් එහෙමනම් සූදානම්. මේ වෙනකොට ශ්‍රී ලාංකීය දේශපාලනයේ තියෙන උණුසුම්කාරී වාතාවරණය සහ අතුලන්ත තොරතුරු පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් කරන්නට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයිබෝන් මනෝජ්.
සුබෝදෑසනක් ආයිබෝන් දිල්රුක්ෂි.
මේ වෙනකොට ප්‍රමුඛයෙන්ම තියෙන කාරණාව තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීම සඳහා සිදුවෙමින් පවතින සාකච්ඡා. බහුතරයක් පක්ෂ සමග සාකච්ඡා කළ හමාරය මේ වෙනකොට ජනාධිපතිවරයා. මනෝජ්, මම මුලින්ම දැනගන්න කැමති මේ සිදු කරපු සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද සහ එක් එක් පක්ෂවලින් ඉදිරිපත් වුණු යෝජනාවල තියෙන ප්‍රමුඛතම කාරණා කිහිපය පිළිබඳව අවධානය යොමු කළිතින් ඒවා මොනවද කියන කාරණාව සම්බන්ධව.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයාට පත් වුණාට පස්සේ සියලු පක්ෂ එක්රාශී කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ රටවල් සමග ගනුදෙනු කරලා ණය ආධාර ලබා ගන්න මෙවැනි කාරණා සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා තමයි මේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකොට ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වුණු දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ උතුරේ දේශපාලන පක්ෂ, ඒත් එක්කම සමගි ජනබලවේගය, මේ වගේ පක්ෂ සමග ජනාධිපතිවරයා හම්බ වෙලා වෙන වෙනම සාකච්ඡා කරා. ජාතික ආණ්ඩුවක් පිහිටවන්නේ නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න සියලු පක්ෂවල කැපවීම අවශ්‍යයි, සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම් කියලා ජනාධිපතිවරයා ලිඛිතව ඒ පක්ෂවලින් නිල්ලීමක් කරාට පස්සේ බොහෝ පක්ෂවලින් යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ අදහස් යෝජනා සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව මේ වන විට ලබා දීලා ඉවරයි.
ඔව්, අපි දන්නවා මෙතනදී විශේෂයෙන්ම මේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙනවා. වාමාංශික පක්ෂයක් විදිහට ඔවුන්ගේ මතවාදය මොකක්ද මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් කියන්නේ ඔවුන් මේකට එකඟ නැහැ කියලා. හැබැයි අපිට යම් තොරතුරු වාර්තා වෙන ඔවුන් යම් සාකච්ඡාවකටත් සූදානම් කියලා ජනාධිපතිවරයාත් එක්ක. ඒ සම්බන්ධව තියෙන ප්‍රගතිය කොහොමද?
ඔව්, දැන් මුල ඉඳලම ඔවුන් මේ සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටියා. කියන්නේ භූමියේ තියෙන මතය නෙමෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඒ නිසා මැතිවරණයක් අවශ්‍යයි කියන කාරණේ දිගින් දිගටම සඳහන් කළා. දැන් ඔවුන් සඳහන් කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කළත් ඒ සඳහා යම් කාල රාමුවක් නැහැ. ඒ කියන්නේ කවද වෙනකන්ද මේ සර්වපාක්ෂික ආණ්ඩුව යන්නේ, කවදද මැතිවරණයකට යන්නේ, මේ කාරණා අන්තර්ගත වෙලා නැහැ කියලා. ඉතින් මේ හින්දා කාල රාමුවක් නොමැතිවීම ප්‍රධාන වශයෙන්ම ඔවුන් අකමැති වෙන්න හේතුවක් විදිහට සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් දැන් ඔවුන් සඳහන් කරනවා ඔවුන් සර්වපාක්ෂික ආණ්ඩුවකට කැමති නැහැ. නමුත් ඒ වැඩපිළිවෙලක් සමග සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා මුණගැහෙන සූදානම් කියලා ඔවුන් කිව්වා. යනු හෙට දවසේ ජනාධිපතිවරයා මුණගැහිලා ඒ පිළිබඳව ජාතික ජනබලවේගයේ සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ දැන් දේශපාලන පක්ෂ වෙනම සර්වපාක්ෂික ආණ්ඩුවට යෝජනා ලබා දීලා තියෙනවා. පක්ෂ කිහිපයක් යෝජනා ලබා දීලා තියෙනවා. තවත් පක්ෂ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේවා පක්ෂ සමග කණ්ඩායම් සමග වෙන වෙනම සාකච්ඡා කරපු කාරණා. නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරනවා නම් සියලු දෙනාගේ යෝජනා එකවර දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ජනාධිපතිවරයා සනහන් කරලා තියෙනවා අද 8 වෙනිදා සඳුදා අද දවසේ සියලු පක්ෂ ඉදිරිපත් කරපු යෝජනා සියල්ලම පොදුවේ සෑම පක්ෂයක් වෙතම ලබා දෙන්න සූදානම් කියලා. ඒ අනුව එක් එක් පක්ෂවල යෝජනා අද දවසේ ජනාධිපතිවරයා පොදුවේ සියලු පක්ෂ වෙත ලබා දෙන්න නියමිත වෙලා තියෙනවා.
මනෝජ්, දැන් අපිට මෙතනදී තියෙන කාල වේලාවත් එක්ක මේ එක් එක් පක්ෂ ඉදිරිපත් කරපු සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නට අමාරුයි. නමුත් අපි මේ එක් එක් පක්ෂ ඉදිරිපත් කරපු යෝජනාවලියේ තියෙන ප්‍රමුඛතම කාරණා ත්‍රිත්වය පිළිබඳව අවධානය යොමු කළිතින් මොනවද අපිට අහන්නට ලැබෙන විශේෂතා?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ඔවුන් යෝජනා කරනවා කැබිනට් ඇමතිවරුන් ගණන 30කට සීමා කරන්න, ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබා දෙන්න, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අමාත්‍යංශ සඳහා නියුක්ත කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කරනවා. ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම ලබා දීපු යෝජනාවල තියෙනවා විෂය පිළිබඳ ප්‍රවීණ විද්වතුන්ගෙන් සමන්විත උපදේශන කමිටුපත් කරන්න, ඒත් එක්කම ආණ්ඩුවේ ඉදිරි සැලසුම් සකස් කරද්දී අරගලයේ ඉන්න තරුණ තරුණියන් ඊට සහභාගී කරවා ගන්න, ඒ වගේම ඉදිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරද්දි ඔවුන්ගේ යෝජනා ලබා ගන්න කියන ක්‍රියාමාර්ග ඒ කණ්ඩායමේ යෝජනා කරලා තියෙනවා. ඒත්කම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ පක්ෂ හමුවීමේදී ඔවුන් යෝජනා කරලා තිබුණා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් කර පිරිස ගැන විමර්ශන ආරම්භ කිරීම, බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙන ඉඩම් මුදා හැරීම, මේ වගේ කාරණා පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ යෝජනා කරලා තියෙනවා. අපි දැක්කා සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායමත් හමු වුණා. ඔවුන් විශේෂ වැඩපිළිවෙලකට වඩා ඔවුන් යෝජනා කරනවා මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමේ සර්වපාක්ෂික වැඩපිළිවෙලකටයි සමගි ජන බලවේගය කැමති වෙන්නේ කියලා. ඒ හින්දා ඔවුන් කියන්නේ සියලු දේශපාලන පක්ෂ සමග එකතු වෙලා ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගන්නේ නැතුව, ඇමති ධූර ලබා ගන්නේ නැතුව පොදු වැඩපිළිවෙලක්, සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගයේ සූදානම් කියලා යනවා. ජාතික ජන බලවේගයේ හෙට දවසේ හමු වුණාට පස්සේ ඔවුන්ගේ අදහසත් ඔවුන් ඉදිරිපත් කරાવી කොමන දැනට දේශපාලන පක්ෂ ලබා දීලා තියෙන අදහස් අද දවසේ සියලු පක්ෂ වෙත ජනාධිපතිවරයා ලබා දීමටයි නියමිත වෙලා තියෙන්නේ.
දැන් හෙට අගෝස්තු මාසේ 9 වෙනිදා හෙට දවසත් විශේෂත්වයක් ගන්නවා. මොකද මේ ශ්‍රී ලංකාවේ සිදුවුණු මේ දේශපාලනික අරගලේ 9 වෙනිදා කියන දිනය සුවිශේෂී දිනයක්. අප්‍රේල් 9, මැයි 9, ජූනි 9, ජූලි 9 මේ හැම 9 වෙනිදාකම යම් විශේෂිත සිදුවීම් සිදු වුණා. නායකීන් ඉවත් වෙලා යන්නට සිදු වුණා. යම් යම් පාලන බිඳවැටීම් සිදු වුණා. දැන් හෙටත් අරගලයට සම්බන්ධ පිරිස් විශේෂිත අරගලයක් ක්‍රියාත්මක කරන්නට නියමිතයි කියලායි වාර්තා වන්නේ. හෙට අරගලේ සම්බන්ධව තියෙන සූදානම කොහොමද? විශේෂයෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන් මෙහිදී සඳහන් වෙනවා. මේ සංවිධානය කරන පිරිස් පිළිබඳව කතා බහ කරද්දී ඇත්තම ඔහු මොකද්ද මේ කරන්නට සූදානම් වන්නේ? අරගලකරුවන්ගේ මෙවර අභිලාෂය මොකක්ද? මේ පිළිබඳව මේ වෙනකොට ලංකාවෙන් වාර්තා වන්නේ කොයි වගේ තොරතුරුද මනෝජ්?
ඔවුලොක් ශෝභ කිව්වාගේ මැයි 9 අගමැතිවරයා ගියා, ජුනි 9 මුදල් ඇමතිවරයා ගියා, ජූලි 9 ජනාධිපතිවරයා ගියා. එතකොට දැන් ඊළඟට අගෝස්තු 9 මොකද වෙන්නේ කියලා බලද්දි අපි දැක්කා අරගලකරුවන්ගේ ඉල්ලීම් අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙච්ච වෙලාවෙ ඉඳලා ඔවුන් එතුමටත් යන්න කියන ඉල්ලීම සිද්ධ කරා. එතකොට ඇතැම් කණ්ඩායම් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් තමන්ගේ දුරයෙන් යනකම් ඔවුන් දිගින් දිගටම අරගල සිද්ධ කරනවා කියලා. ඒ අතරේ තමයි මේ අගෝස්තු 9 විශේෂිත දිනයක් විදිහට සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා සඳහන් කළේ කණ්ඩායම් කොළඹට ඇවිල්ලා ඔවුන් රැඳී ඉඳලා ජනාධිපතිවරයාත් ඉවත් වෙනකම් එක දිගට අරගල කරන්න ඔවුන් සූදානම් කියන කාරණය. මම හිතන්නේ එක පැත්තකින් ඔහුගේ මේ ප්‍රකාශයත් එක්ක එකතු නොවුණු කණ්ඩායම් බොහොමයක් දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔහුගේ කඳවරම නියෝජනය කරන සමගි ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, අපි නමින්ම කිව්වොත් අලවතුවල මන්ත්‍රීවරයා ඊයේ දවසේ කියලා තිබුණා මේක සරත් ෆොන්සේකා මැතිතුමාගේ පෞද්ගලික අදහසක් විතරයි, නැතෝ සමගි ජන බලවේගයේ අදහස නෙවෙයි. යම් කාලයක් ජනාධිපතිවරයාට දෙන්න ඕන වැඩ කරලා බලන්න, නැතුව එකවරම ඔහුටත් ගෙදර යන්න කියලා කියන්නේ. ඒක සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ තනි තීරණයක්, තනි අදහසක් කියන එක ඔවුන් කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම් වලිනුත් ඔවුන් කියන්නේ එහෙම මන්ත්‍රීවරු වෙන වෙනම කියන විදිහට නෙමෙයි, අරගලයේ ස්වභාවිකවම මතුවෙන තත්වයක් එක්ක තවදුරටත් ඉදිරියට ඇදේවි. නමුත් එකවරම ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනවට වඩා ඔහුගේ වැඩපිළිවෙලත් එක්ක සමාජයෙන් මතුවෙන ප්‍රතිරෝධයත් එක්ක ඔහුට එරෙහිව කණ්ඩායම් කඳවුරු බඳී කියන අදහස කිව්වා. එහෙන් බැලුවට පස්සේ දැනට එහෙම සංවිධානාත්මකව හෙට දිනේ, හෙටනේ දැන් අගෝස්තු 9, එහෙම කණ්ඩායම් එකතු වෙන බවක් එකවර පෙනෙන නැහැ. නමුත් තැනින් තැන දැන් අපි දැක්කා ඔය ජනාධිපතිවරයා ඉවත් වුණාන් පස්සේ මීළඟට අගෝස්තු 9 කියලා අරගලේ ඉන්න කණ්ඩායම්ම දින ප්‍රකාශයට පත් කරලා තිබුණා. නමුත් දැන් මේ වන විට අගෝස්තු 9 කියන දිනය පිළිබඳව පොදුවේ ඒකරාශී වීමක් දකින්න නැහැ. නමුත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ අදහසත් එක්ක අගෝස්තු 9 කණ්ඩායම් එකතු වෙයිද කියන යම් අදහසක් විතරක් තියෙනවා. හෙට දවසේ අපි බලමු එහි තත්ත්වය මොකක්ද කියලා. නමුත් දේශපාලන පක්ෂ පොදුවේ හෙට දිනය පිළිබඳව කණ්ඩායම් ඒකරාශී කිරීම පිළිබඳව අදහසක් තවමත් දක්වලා නැහැ.
මනෝජ්, මේ අතුරු ප්‍රශ්නයක්. ඇත්තටම මේ පසුගිය දවස්වල ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අර ගෝල් ෆේස් පිටිය අයින් කරනවා කියලා අරගලකරුවන්ට එම ස්ථානය වෙන් කළ දුන්නේ හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා. ඇත්තටම ඔහු අරගලකරුවන් වෙනුවෙන් වෙන් කරපු කොටසින්ම ඔහුට එරෙහිව සටන ක්‍රියාත්මක වීම ඇත්තටම හරිම දෛවෝපගත සිදුවීමක් විදිහට අපිට ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරද්දී සඳහන් කරන්න පුළුවන්. දැන් ගෝල් ෆේස් පිටියේ නැතුව වෙනත් ස්ථානයක් ලබා දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වා. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා යම් යම් සංවිධානගත වීම පිළිබඳව කතා බහ කරද්දී මේ පිරිස් සංඛ්‍යාව කොපමණ වේවිද කියලා. ඔබට වාර්තාවන තොරතුරු කොහොමද මේ සම්බන්ධයෙන් දැනට?
ඔව්, දැන් අරගලකරුවන් ගෝල් ෆේස් භූමියෙන් ඉවත් වීමත් එක්ක ජනාධිපතිවරයා දැන් අපි දැක්කා සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ අරගලයට සම්බන්ධ ආගමික නායකයන් ප්‍රමුඛ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා කියලා තිබුණා මේ අර කොළඹ ෆ්ලෝටින් මාකට් එක ඒ ස්ථානය අරගලකරුවන්ට ලබා දෙන්න සූදානම්, ඔවුන්ගේ විවිධ දක්ෂතා කුසලතා ඉදිරිපත් කරමින් අරගලයේ යෙදෙන්න පුළුවන් නම් ඒක රනිල් ගෝගම කියලා කියන්න. එතකොට මම ගෙදර යන දවසට මේ මගේ නමිනුත් තැනක් තියෙනවනේ කියලා ටිකක් සැහැල්ලුවෙන් සඳහන් කරලා තිබුණා. කොහොමුණත් ෆ්ලෝටින් මාකට් එක අසල තැන පිටකොටුවේ ඒ භූමිය අරගලකරුවන්ට ලබා දෙන්න සූදානම් කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. කොහොමුණත් හෙට දවසේ පැමිණෙන පිරිස ගැන එහෙම ඇස්තමේන්තුවක් දැය අර මම කලිනුත් සඳහන් කරා වගේ දේශපාලන පක්ෂ හෝ මේ සමග සංවිධානගත වෙලා ඉන්න කණ්ඩායමක් අගෝස්තු 9 වෙනිදා තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධ අදහසක් පළ කරලා නැහැ. ඒ හින්දා එන පිරිස කොච්චරක්ද, එහෙම පිරිසක් ඇත්තටම එනවද, එහෙම විරෝධතාවක් ඇට දක්වනවද කියන අදහස තවම නැහැ. නමුත් ලබා දෙන ස්ථානය පිළිබඳව බැලුවොත් ජනාධිපතිවරයා යෝජනා කරලා තියෙනවා කොළඹ ෆ්ලෝටින් මාකට් එක පාවෙන වෙළඳපොළ ඔවුන්ගේ අරගලයේ සඳහා ඉදිරියේදී ස්ථානයක් විදිහට ලබා දෙන්න.
දැන් එතකොට මේ තවත් තොරතුරක් වාර්තා වෙනවා. දැන් පැවති අරගලයේ යම් යම් නිශ්චිත තොරතුරු බුද්ධ්‍යාංශ මගින් රාජ්‍ය නායකයින්ට සහ අවශ්‍ය පාර්ශ්වවලට නිසි ලෙස ලැබීමක් සිදුුනේ නැහැයි කියලා. මේ සම්බන්ධව යම් යම් සාකච්ඡා සිදු වෙලා තියෙනවා පසුගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදී. අපි කැමති ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා. මේකෙදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වල දීලා තියෙනවා දැන් ජූලි මාසේ 9 වෙනිදා, මේ 9 වෙනිදාට කලින් 9 වෙනිදා ජනාධිපතිවරයා අයින් කරන්න කොළඹට පිරිසෙනවා කියපු අවස්ථාවේ කොළඹට එන්නේ 15,000ක විතර සෙනගක් පමණයි කියලා බුද්ධ්‍යාංශය දැනුම් දීලා තිබුණා. නමුත් ඊට වැඩිය වැඩි සෙනගක් කොළඹට ආවා. පොලිසිය හමුදාව ඉදිරිපත් කරපු බුද්ධි වාර්තා ආරක්ෂක මණ්ඩලයේදී එච්චර අවධානයට ලක් කරේ නැත්තේ ඇයි කියන කාරණේ මන්ත්‍රීවරුන් විමසලා තියෙනවා. මේ වෙලාවේ මහජන ආරක්ෂක විෂය භාර ඇමතිවරයාට ඉරන් නල්ලස් ඇමතිවරයා කරුණු පැහැදිලි කරලා කියලා තියෙනවා. ඒක තමයි ලැබුණු තොරතුර, ඒ පිළිබඳව තමයි සාකච්ඡා කරේ කියන කාරණේ. ඉතින් මන්ත්‍රීවරුන් දැඩිසේ කියලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යයි. ඇතැම් බුද්ධ්‍යාංශ ක්‍රියා කරපු ආකාරය පිළිබඳව, ඒත් එක්කම බුද්ධි ප්‍රධානියාගේ කටයුතු පිළිබඳව, ඔහු තනතුරින් ඉවත් කිරීම පිළිබඳව මේ වගේ අදහස් සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීත් ඒ පිළිබඳව අනිවාර්යෙන් සාකච්ඡා කරනවා කියලා මන්ත්‍රීවරුන් කියලා තියෙනවා. ඒ හින්දා පොලිස්පතිවරයා ඉවත් කරලා බුද්ධ්‍යාංශය ප්‍රතිසංවිධානය කරන්න කියලා මන්ත්‍රීවරු මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා. මේ වෙලාවේදී අපිට වාර්තා වෙනවා මහජන ආරක්ෂක ඇමතිවරයාට ඉරානාල ඇමතිවරයා එක්ක හිටපු ආරක්ෂාව බහර රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහටත් කටයුතු කරපු චමල් රාජපක්ෂ වර්තමාන මන්ත්‍රීවරයා, ඔහුත් එක්ක යම් අදහස් ඝට්ටනයක නිරත වෙලා තියෙනවා. මොකද ඔහුත් හිටපු පොලිසියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක්, ඒත් එක්කම ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආරක්ෂකාංශයේත් ඔහු ඉඳලා තිනවා. හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයෙක් ඔහු කෙලින්ම ටිරාන්නල සැමතිවරයාට කියලා තිනවා, එමෙතුමා බොරු සම්ප්‍රප්පලාප කියන්න එපා, ආරක්ෂක මණ්ඩලයේදී මේ ගැන කතා කරනවා, ඔබතුමාත් එතන ඉන්නවා, මොකද මාත් ඔය ඇමතිකම කරා මේ පොලිස් හමුදා බුද්ධ්‍යාංශ වාර්තා ගැන අවධානය යොමු කරලා තිබුණ නෑ කියලා ටිකක් යම් වාග් ප්‍රහාරයක වාග් සංග්‍රාමයක නිරත වෙලා තියෙනවා. එතකොටත් කියලා තියෙන්නේ ලැබුණු තොරතුරු තමයි සාකච්ඡා කරේ. මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව තොරතුරු තියෙනවා නම් දෙන්න, ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න විමර්ශන කරන්න සූදානම් කියලා සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සහ බුද්ධ්‍යාංශවල හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු එතරම් ප්‍රසාදයකින් නෙවෙයි කතා කරලා තිබුණේ මේ අවස්ථාවේදී.
දැන් ඊට අමතරව අරගලය නියෝජනය කරන යම් යම් පාර්ශ්ව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවකුත් පැවැත්වුණා. එතනදී අරගල පාර්ශ්ව විසින් කියලා තිබුණේ මොනවද ජනාධිපතිවරයාට සහ ජනාධිපතිවරයා මොනවද කියලා තිබුණේ ඔවුන්ට?
ඔව්, විශේෂයෙන්ම මේ කණ්ඩායම් බ්ලැක් කැප් මූවමන්ට් කියන කණ්ඩායම, ඒත් එක්කම රට වෙනුවෙන් මමත් එක්ක කණ්ඩායම, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ එතකොට යූත් සෙන්ටර් අරගලබි මේ තාරුණ්‍ය මේ වගේ කණ්ඩායම් ජනාධිපතිවරයාව හම්බ වෙලා සාකච්ඡා කරලා තිබුණා. දැන් ඔවුන්ගේ ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට හදිසි නීතියේ වගන්ති දෙකක් අවස්ථා දෙකක් ඉවත් කරලා තියෙනවා. එකක් තමයි සෝදිසි කිරීම සහ අනිත් එක අත්අඩංගුවට ගැනීම. මේ කාරණා දෙක ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් අරගලකරුව ඒකට ප්‍රතිචාර විදිහට ආයමත් කියලා තිබුණා. ඒ වගන්ති දෙක විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම හදිසි නීතිය ඉවත් කිරීම අවශ්‍යයි කියලා ඔවුන් ඉල්ලීම් කරලා තියෙනවා. අරගලයට එක් වෙච්ච කණ්ඩායම් මර්ධනය කරන එක ඉක්මනට නතර කරන්න, විශාල දේශපාලන වෙනසකට මුල් වුණු මේ අරගලය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න කොමිෂන් සභාවක් පත් කරන්න, ඒ වගේම මේ ඒකාධිපති පාලකීන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අරගල කරපු සම්දිස්ථානයක් විදිහට ඒ අරගල භූමිය නම් කරන්න කියලා ඔවුන් යම් ඉල්ලීම් කරලා තිබුණා. අවසාන වශයෙන් ඔවුන් කියලා තිබුණේ යම් ජනාධිපතිවරයා සාධාරණ ප්‍රතිචාරයක් දක්වපු නිසා ඉදිරියට අරගල කරුවන් සහ ජනාධිපතිවරයා අතර රජය අතර සාකච්ඡාවක් ගොඩනගන්න මේක යම් අවස්ථාවක් වෙයි කියන අදහස ඔවුන් දරලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තොරතුරු කතා බහ කරන මේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුමට මීළඟට මම අවධානයට ලක් කරන්නට කැමති IMF ණය ලබා දීම සම්බන්ධව මේ වෙනකොට සිදුවෙන ක්‍රියාදාමය පිළිබඳව අපි දුටුව තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සිදුවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික ස්ථාවරභාවය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන IMF එක කියන කාරණාව සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනික පක්ෂ සාකච්ඡා කරනවා සහ ජනාධිපතිවරයාත් ඒ පිළිබඳව කියනවා. හැබැයි දැන් මේ වෙනකොට මොකක්ද තියෙන තත්වය? IMF එක මොකක්ද කියන්නේ ලංකාවේ තියෙන තත්වය පිළිබඳව?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත වතාවක් සඳහන් කරලා තියෙනවා ණය ආපසු ගෙවන්න ලංකාවේ අනාගත දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. ඒ හින්දා මේ ස්ථාවරත්වය සකස් කරගන්න යම් කොන්දේසි පැනවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ හින්දා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න කියලා. ඉතින් අපි දකිනවා ජනාධිපතිවරයා දිගින් දිගටම එක් එක් දේශපාලන පක්ෂ කරන ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වෙමින් කොහොම හරි සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්කාසු කරගන්න උත්සාහ කරනවා. ඔවුන් යෝජනා කරාම යෝජනා ගැන සාකච්ඡා කරන්න කැමති වුණා. සජබය සර්වපාක්ෂික වැඩපිළිවෙලක් යෝජනා කරාම ගැන සාකච්ඡා කරන්න කැමති වුණා. දැන් මේ සියල්ල හරහා ඔවුන් උත්සාහ කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව ශක්තිමත්ව බිහි කරගන්න. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇර වෙන විකල්පයක් නැති බව ජනාධිපතිවරයා දැන් සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම දේශපාලන පක්ෂ විශ්වාස කරනවා නම් ඔවුන්ට වැඩපිළිවෙලක් තියෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා ඔවුන්ගේ නිල්ලනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. එතකොට දැන් යම් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉවර කරලා තිබුණා. එතනින් එහාට සිදුවන කාරණා පිළිබඳව අවධානය යොමු කරලා අවසාන සාකච්ඡාවලට ගිහිල්ලා IMF එකේ මූලික ණයසහනය හෝ ඉක්මනින් ලබා ගන්න වැඩපිළිවෙලට තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ කියන බව දැන් බැලුවට පස්සේ අපිට පේන්න තියෙනවා.
මේ කතාබහේ අවසානයේට මම අවධානයට ලක් කරන්නට කැමති ශ්‍රී ලංකාවේ දේශපාලනය විතරක් නෙමෙයි කලාපීය භූදේශපාලනයට වැදගත් වන කාරණාවක් පිළිබඳව. ඒ තමයි මේ අභ්‍යවකාශ කටයුතු නිරීක්ෂණයට සම්බන්ධ යැයි පවසන චීන නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙන්නට නියමිතයි. මේ සම්බන්ධව තියෙන බොහොම ආන්දෝලනාත්මක ස්වභාවය කලාපය තුළ, දකුණු ආසියාතික කලාපය තුළ, විශේෂයෙන්ම ඉන්දියාව මේ සම්බන්ධව දැඩි විරෝධයක් ශ්‍රී ලංකාවට පළ කරලා තියෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය කෙසේද? මේ චීන නෞකාව දැන් මොකක්ද මේ සම්බන්ධව අරගන්නට යන ක්‍රියාදාමය? එතකොට ශ්‍රී ලංකාවේ තියෙන චීන පාර්ශව, ඒ කියන්නේ චීන තානාපති කාර්යාලය සහ රාජතාන්ත්‍රික නිලධාරීන් මොනවද මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර? සමස්තයක් වශයෙන් මේ පිළිබඳව මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, දැන් මේ චීනයේ අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් ඔවුන්ට මේ 11 වෙනිදා රට ඇතුළු වෙන්න අවසර දීලා තිබුණා. මේ ඊයේ පෙරේද කරපු ඉල්ලීමක් නෙමේ, ජුනි 28 වෙනිදා මේ ඉල්ලීම කරලා තියෙනවා. ජූලි මාසේ ඊට රජයේ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 11 වෙනිදා රට ඇතුළත හම්බන්තොට වරායට මේ නැව පැමිණෙන නියමිත වෙලා තියෙනවා. දැන් චන්ද්‍රිකා නිරීක්ෂණය කරන්න, ඒත් එක්කම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල් ස්ථානගත කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන්න, මේ වගේ කාරණා සඳහා අතිනවීන පහසුකම් තියෙන නැවක් තමයි මේ පැමිණෙන්නේ. කොහොමනත් මේ නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් විදිහට ඉන්දියාව නම් කරලා තියෙනවා. ඒ හින්දා ඉන්දිය රජය හම්බන්තොටට මේ නැව පැමිණීම ගැන ඔවුන්ගේ අප්‍රසාදය පළ කරලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ දැන් නැවට දැනට 11 වෙනිදා හම්බන්තොට වරායට එන්න එපා කියලා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් කොහොමදක් චීන තානාපතිවරයා පහුගිය 6 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණ ගැහිච්ච අවස්ථාවේදී චීන තානාපතිවරයා නිල වශයෙන් තමන්ගේ අප්‍රසාදය පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනද ඊයේ දවසේ චීන තානාපතිවරයා ජනාධිපතිවරයා මුණ ගැහිලා තියෙනවා. වෙන පාර්ශ්වයකට විවෘත නොවුණු සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා විතරයි හම්බෙලා තින්නේ. ඔවුන් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඉන්දියාවත් චෝදනා කරනවා නැවට විශාල ප්‍රමාණයක දුරකදී මේ ඔත්තු බැලීමේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් කලාපයේ ආරක්ෂාවට රටේ ආරක්ෂාවට තර්ජනයක් මේ නැව වරායට පැමිණීම කියලා. ඉතින් ලංකාව අවසර දීලා තියෙන්නේ නිරීක්ෂණ කටයුතු කරන්නේ නැතුව තමන්ට අවශ්‍ය පහසුකම් පමණක් හම්බන්තොට වරායට ඇවිල්ලා ලබා ගන්න කියලා. කොහොමනත් ඒ තත්වයට උනත් ඉන්දියාව අප්‍රසාදයේ පළ කරලා තියෙනවා. චීනයත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට ලංකාව යන්න ඉන්නවා. ඉන්දියාව අපිට ආධාර කරමින් ඉන්නවා. රටවල් දෙකේම අවශ්‍යතාවය අපිට තියෙද්දි රටවල් දෙකේ දේශපාලන ගැටුම් මැදට අපිට මැදිහත් වෙන්න සිද්ධ වීම එක්තරා විදිහකට අවාසනාවන්ත තත්වයක්. නැව කොහොමත් ලංකාවට නුදුරු මුහුදේ සාමාන්‍ය වේගයකින් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඉන්නවා කියලා තමයි දැනට තියෙන දත්ත සහ තොරතුරු වාර්තාවල සඳහන් වෙන්නේ.
අර විශේෂිත මේ පෞද්ගලික මට්ටමේ පැවැත්වුණු සාකච්ඡාවේ කරුණු මේ වෙනකොට ලබා දීලා තියෙනවද ජනාධිපති මාධ්‍යංශය විසින්?
එහෙම කිසිම කාරණයක් සඳහන් කරලා නැහැ. ඔවුන්ගේ ඉල්ලීම මත පෞද්ගලිකව හමුවක් හැටියට තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම පාර්ශවයක් සහභාගී නොවුණු මාධ්‍යයට වාර්තා නොවුණු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා විතරක් හිටපු සාකච්ඡාවක් හැටියට තමයි මේ සාකච්ඡාව ඊයේ දවසේ පැවැත්විලා තියෙන්නේ.
හොඳයි, අපි බලමු එහෙමනම් ඉදිරි දින කිහිපය තුරදී මේ සම්බන්ධව යම් යම් හෝ ඉඟි පළවන්නට හැකියාවක් තියෙනවා කියලා අපිට විශ්වාසය පළ කරන්න පුළුවන්. මොකද මේ සිදුවුණු සාකච්ඡාවල තීන්දු තීරණ යම් යම් ක්‍රියාදාම විදිහට සිදුවෙනකොට අපිට හිතා ගන්නට හැකියාවක් ලැබේවි මොනවද සිදුවුණු සාකච්ඡා කියලා. බොහොම ස්තුතියි මනෝජ්, ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ උණුසුම් තතු විත්ති පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදා මේ විශේෂාංකයේදී. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.